ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු වාරි මාර්ග හා අභ්‍යන්තර ආරක්ෂක සුදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විසයි 19 වර්ෂය සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ කාර්යසාද මාත්‍ර සහ වාර්ෂික ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා අම්බතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සාගිනු. විසයි 19 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා තිරුකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා මඩකළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා කුරුණෑ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා පුත්තලන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගිණුම් වාර්තාව. විසයි 19 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්. විසයි 19 වර්ෂය සඳහා යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව සහ විසයි 19 වර්ෂය සඳහා කිනුච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා වාර්ෂික ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නයේ ගරු විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම රටක රජයක මූලිකමින්ම ප්‍රධානතම වගකීමයි. ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27/14 ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතටද ඇතුළත් කොට තිබෙනවා. මම එහි පිටපතක් සභාගත කරනවා, හැන්සාර් ගත කරනවා. කෙසේ වුවද වර්තමාන රජයේ බලයට පත් වූ වහාම වැලි ප්‍රවාහණයට අවශ්‍යව තිබූ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. එසේම පසුගිය දිනක සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටා ඇති ලංකාගම බලා යන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් පරිසර විනාශය පිළිබඳව සමාජයේ කතිකාවක් මතුවලා තිබෙනවා. මේ අතරතුර තවත් මහා පරිමාණ පාරිසරික ඛේදවාචකයක් පසුගිය දිනක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා. උත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුව ප්‍රදේශයේ පිහිටා ඇති ආන විලුන්දාව අභයභූමියේ අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම එම ඛේදවාචකයයි. පරිසරවේදීන්ට අනුව ඉතා සංවේදී පාරිසරික කලාපයක් වන මෙම කලාපය දේශීය හා විදේශීය සංචාරක පක්ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග හා සමනල වර්ග බහුල කලාපයකි. එසේම කඩොලාන ආශ්‍රිත දුර්ලභ පරිසර පද්ධතියකින් හා ජලාශ පද්ධතියකින් මෙම කලාපය සමන්විත වෙනවා. ලෝකයේ දැනට පවතින අති දුර්ලභ මෙන්ම ජෛව විවිධත්වෙන් අනූන තෙත්බිම් ආරක්ෂා කිරීමට 2001 වසරේදී ඉරානයේ රැම්සාර් නගරයේදී ඇතිකරගත් සම්මුතියට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙන අතර ඒ අනුව ආනවිලුන්දාව අභයභූමියද රැම්සාර් තෙත්බිමක් වශයෙන් 2001 වසරේදී ප්‍රකාශයට පත්කොට තිබෙන. එසේම මෙම කලාපයේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේද ප්‍රකාශයට පත්කොට ඇති අභය භූමියක්ද වනවා. මෙවැනි පාරිසරික පද්ධති විනාශ වීමට ඉරහැරීම ඉතා බරපතල අපරාධයක් බව අවිවාදයෙන්ම අපි හැමෝම පිළිගත යුතු කාරණාවක්. එසේම මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලඥයෙකුගේ සොහුයුරෙකු සම්බන්ධ බවටද ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවටද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එම පුවත්පත් වාර්තාවල පිටපත් මම සභාගත කරනවා, හැන්සාත්ගත කරනවා. ගරු කථානායකතුමනි, මීට අමතරව අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අටවන කොටසේ උද්ෘතයක් මම සභාගත කරනවා, හැන්සාත්ගත කරනවා. ජාතික වනවැස්ම 30% දක්වා ඉහළ නංවන බවටත් වන සංරක්ෂණයට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන බවටත් වගුරු බිම් හා කඩොලාන පද්ධතීන් විනාශ කරන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර ගනු ලබන බවටත් එහි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. නමුත් සිංහරාජය හා ආනවිලුන්දාව පමණක් නොව වනාත විල්ලුවේ අක්කර 200ක පමණ වනගහනයක් ගිනි තබා හෙලිපෙහෙලි කොට පෞද්ගලික සමාගමකට අලෙවි කිරීමේ උත්සාහයක් පිළිබඳවත් ඉස්සන් ඇති කිරීම සඳහා හලාවත අඹකඳවිල ප්‍රදේශයේ කඩුලාන පරිසර පද්ධතියක් විනාශ කිරීම පිළිබඳවත් පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එම මාධ්‍ය වාර්තා මම සභාගත කරනවා, හැන්සාත්ගත කරනවා. මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. ජාත්‍යන්තර වශයෙන්ද ආරක්ෂා කිරීමට බැඳී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේද ප්‍රකාශයට පත්කොට ඇති අභය භූමියක් පමණක් නොව අතිසංවේදී හා ජෛව විවිධත්වෙන් අනූන පරිසර පද්ධතියක්ද වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් දින 2ක් පුරා ඩෝසර් කොට විනාශ කරන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අකොහොසත් වීම රජයේ බරපතල දුර්වලතාවයක් බව රජයේ පිළිගනු ලබන්නේද? නොයසේ නම් ඊට හේතු මොනවාද? 2. මෙම අපරාධය සඳහා උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණීමට රජයේ ක්‍රියාකොට තිබේද? මෙම අපරාධය සම්බන්ධව අදාළ ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජයේ කටයුතු කරන්නේද? 3. මෙම අපරාධය පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් කොට තිබේද? එය මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? නොයසේ නම් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද? 4. මෙවැනි බරපතල පාරිසරික අපරාධ ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් යෙදීමට රජය විසින් කටයුතු කොට තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? ස්තුතියි.
ගරු කථානායකතුමනි, කරු විපක්ෂ නායකතුමා විසින් නගන ලද ප්‍රශ්නයට අමාත්‍යවරයා හැටියට මම පිළිතුර දෙන්න සූදානම් වෙනවා. ඒ වගේම කරු විපක්ෂ නායකතුමනි, සමහර මාධ්‍යන් තුලින් ප්‍රකාශ කරන ආකාරයට භූමි ප්‍රමාණය අක්කර දෙකයි එහෙම නැත්නම් විනාශ කරනවායි අක්කර 200ක් යනවායි කියන එක අපි ගිහිල්ලා බලලා කටයුතු කරගත යුතුයි කියන එක කියන්න ඕන. මොකද ඔබතුමාගේ පියාණන් ඉන්න කාලේ ඔබතුමා ගැන කතා කරුවේ නිදන් ආරනවා, අරග කරනවා, මේක කරනවා කියලා දේශපාලඥයන්ට විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් ඒ දේශ චෝදනා එල්ල කරනා වගේම සත්‍ය මොකද්ද කියලා අවබෝධ කරගත යුතුයි. ඒ ගැන මම ආයි කතා කරන්නේ ඔබේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. සා පළවෙනි ප්‍රශ්නය, ආනවිලුන්දාව අභය භූමියේ වනසත්ව හා උක්ෂතා ආරක්ෂාක ආඥාපනතේ අභය භූමිය ලෙසට ගැසට් මගින් ප්‍රකාශිත අභය භූමියක් වන අතර රැම්සා සම්මුතියට ඇතුළත් තෙත් කලාප තෙත් බිමක් ලෙසට හඳුනාගෙන ඇත. අක්කර 1.65කට ආසන්න භූමි ප්‍රමාණයක් 20/18/25 රාත්‍රියේ ඉරවන කාලය තුර ඩෝසල් කර භූමිය එලිකර ඇති අතර මේ විට ප්‍රදේශයේ බාර වනජීවි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනය කටයුතු සිදු කර ඇත. දින දෙකක් තිස්සේ මෙම ඉඩම ඩෝසල් කරන බවට කරන ප්‍රකාශයේ සත්‍ය නොවේ. දෙවැනි කාරණේ, මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු 20/8/26 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අතර හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත BR 11/33 ඇලයිරක් 20ක් යටතේ කරුණු වාර්තා කර ඇත. එමෙන්ම මේ වන විට අදාළ ප්‍රදේශයේ ඩෝසර් කිරීම සඳහා භාවිතා කළ ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඒ සඳහා උපදෙස් දුන්න සැකකරු අත්අඩංගුවරගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. වැඩිදුර විමර්ශන කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් සිදු කරන ලබයි. 3. එම වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි. ඊයේ තමයි මේ වාර්තාව ආවේ. සති දෙකක් මම කල්විල්ලුවා. පැහැදිලිව රටට කිව්වා සද්දයක්. අද මම එක සභාගත කරනවා ගරු කථානායකතුමනි. ඒ වගේම 4. මෙවැනි අපරාධ වැළැක්වීම සඳහා වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නියමිත පරිදි ක්‍රියාත්මක කරන ලෙස හා මුර සංචාර කටයුතු වැඩි කරන ලෙසත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම වනජීවි නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර පොලිසිය සහයද මේ සඳහා ලබාගෙන තියෙනවා කියන එකත් විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, මේ වගේ මෙවැනි අක්‍රමිකතා අකටයුතුකා වෙනවා නම් ඔබත් මමත් ජීවත් වෙන මේ මිහිතලය තුළ ඒ ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වෙනවා. කිසිම කෙනෙකුට මොන තරහටම තිබ්බත් ඒවට ඉඩ දෙන්න සූදානම් වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා අක්කර 200ක භූමි ප්‍රමාණයක් වනාත විල්ලුවේ පරිසර අමාත්‍යංශයට අයත් එකක් වන සංරක්ෂණයට අයිති නැහැ. ඒක සිමෙන්ති කර්මාන්තශාලාවට අක්කර ගණනාවක් දීලා තියෙනවා, අක්කර 5660ක්. ඒකෙන් දීපේක අතුරු බද්දක් දීලා තිනවා. ඒ සඳහා විමර්ශනයක් කරන පරිසර අමාත්‍යංශය කටයුතු කරගෙන යනවා. ඒ පිළිබඳවත් දැඩි තීන්දුව ගන්නත් ඒ කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ කියන එකත් විශේෂයෙන් ප්‍රකාශ කරනවා. කොහොම වුණත් අපි මිනිසුන් හැටියට ඔබතුමාත් පරිසරයට ආදරය කරනවා, මමත් පරිසරයට ආදරය කරනවා, අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා පරිසරයට ආදරය කරන මිනිසුන් හැටියට මේ මිහිතලය තුළ වෙලේ ඉපනැල්ලේ ගඳ සුවඳ දන්නා මිනිසුන් හැටියට ඒ සඳහා කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම් වෙනවා. දැන් ආනවිලුන්දාව මම පංචපුද්ගලක කමිටුවක් පත් කරුවා. එයින් අද ඊයේ හවස මට හම්බුනේ මේ සඳහා ඒක සභාගත කරන්න සූදානම් වෙනවා. බොහොම ස්තුතියි.
ගරු තලතා අතුකොරල මන්ත්‍රීතුමියගේ පැහැදිලි කිරීම.
මට මේ අවස්ථාවේදීම දෙනවා නම් අමතුමාගෙන් අර වනාත විල්ලුව සම්බන්ධව පුංචි ප්‍රශ්නයක් පැනගෙන පුළුවන් නම් අවස්ථාව දෙන්න. මොකද වනාත විල්ලුව ඔය කියපු ප්‍රශ්නේ
මේ මොහොතේ ඒකට අවස්ථාවක් නැහැයි කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් එතුමා ඉදිරිපත් කරා, රජයෙන් පිළිතුරු දුන්නා. ඒක විවාදයකට යා යුතු කාරණයක් නෙමෙයි මෙතන. නෑ ඒ ප්‍රීති ප්‍රශ්නය ස්ථාවර නියෝග තුළ එහෙම අවස්ථාවක් දීමක් නැත. එතනින් ඒක ඉවරයි. අතුකොරල මන්ත්‍රීතුමයගේ ප්‍රකාශය කියවන්න.
ගරු කතානායකතුමනි, ඊයේ දිනේ මා මේ ගරු සභාවේ නොසිටි අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ කනගාටුව මෙන්ම විරෝධතාවය පළ කරනවා. ඔහු අද මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක් වශයෙන් ඔහුගේ මානසික තත්ත්වය මට හොඳින් අවබෝධ වෙනවා. මෙම ගරු සභාව නියෝජනය කරන කෙනෙක් වශයෙන් මගේ වරප්‍රසාදවලට ඇති වී තිබෙන කරුණු කීපයක් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මා කැමැතියි. ඔහු විසින් 2001 වර්ෂයේ සිදු වූ ඔහුගේ ඥාතියෙකුගේ මරණය සම්බන්ධව මාහට චෝදනා කර තිබෙනවා. ඔහු ඒ වන විට මේ ගරු සභාව නියෝජනය කර මන්ත්‍රීවරයෙකු වශයෙන් 2014 වන තෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කෙනෙක් වශයෙන් අඛණ්ඩව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම මේ ගරු සභාවට එන්නේ 2014. මමත් නියෝජනය කරන්නේ 2004 සිට. මා ගැන අසත්‍ය ප්‍රකාශ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී නොකර තමා හිටපු ආණ්ඩුවෙන් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කොට නඩු පැවරීමක් නොකළේ මන්ද, ඒ පිළිබඳව අද අවුරුදු 20කට පස්සේ බොරු කතා කියමින් අනුකම්පාව දිනාගන්නට ඔහු උත්සාහ කරනවා. එමෙන්ම ඔහුට දඬුවම් ලබා නොදුනහොත් මා තේ දඩු කඩන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මා කනගාටු වෙනවා ගරු කතානායකතුමනි. අවුරුදු 100කට ආසන්න කාලයක් අපේ පවුලේ පරම්පරාවේ අය වතු හිමිකරුවන් හැටියට කටයුතු කරන අපි ජීවත් වෙන්නේ වතුවල. අපිට හැමදාම උදව් කරන්නේ, අපි මේ තත්ත්වයෙන් අපිව නඩත්තු කරන්නේ ඒ අහිංසක කම්කරු කාන්තාවන් අපේ වතුවල දළු කඩලා අපිට ආදායම පෙරලා දීලා. මට කිසිම නිපුණත්වයක් හෝ දක්ෂතාවයක් ඒ පිළිබඳව නැහැ. ඒ නිසා මම කවමදාක්වත් ඒ තත්ත්වයට මම පත් වෙන්නෙත් නැහැ, මාව පත් කරන්නටත් බැහැ. මා අධිකරණ ඇමතිවරිය හැටියට පත්වන්නේ 2017 අගෝස්තු 25 වෙනිදා. ඒ වන විට එම නඩුවේ කටයුතු විභාග වෙමින් තිබුණ අතර මා කිසිම දවසක උගත් විනිශ්චයකාරතුමන්ලා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරලා නැති විත්තේ ඒ අය සාක්ෂි දරනවා ඇති. නීති විද්‍යාලයේ නීතිය හදාරපු උගත් බුද්ධිමත් කෙනෙක් වශයෙන් මම පහත් පෙළේ පේමන් දේශපාලනය හෝ වෙනත් දේශපාලනයක් කරන්නට කටයුතු කරන්නේ කරලත් නැහැ. විශේෂයෙන්ම මේ නඩු කටයුත්ත සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 42කගේ සාක්ෂි සටහන් කරගෙන තමයි මේ මරණ දණ්ඩනය ලබා දීලා තියෙන්නේ. ඉතින් මම ඔබ ගරු කතානායකතුමාගෙන් මේ වෙලාවේදී ඔබතුමාට දැනුවත් කරන්නේ මේ සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශවයේ හැටියට මගේ හිතවතෙක් ඝාතනය වුණාම ඒ අය වෙනුවෙන් ඒ අයගේ අවශ්‍යතාවයේ ඒ අයගේ කරුණු සම්බන්ධයෙන් සොයා බලන්නට මා පුද්ගලිකව නීතිඥ මහත්තුරු ඒ සඳහා යොමු කරා, ඒ සඳහා අවශ්‍ය කටයුතු කරා මිසක් එතනින් එහාට කිසිම දෙයක් මේ අධිකරණ ඇමතිවරිය හැටියට හෝ මගේ නිරතර බලතල පාවිච්චි කරලා මම කරලා නැහැ. ඉතින් මේ නිසා ගරු කතානායකතුමනි, ඇත්තටම ඔබතුමා වුණත් මේ අවසරය දෙන්නට ඉස්සෙල්ලා විශේෂයෙන්ම මේ නඩු කටයුත්ත ගෙනල්ලා කියවලා බැලුවා නම් ඒ තීන්දුව දෙන්නට හේතුුනේ මොන කාරණාද කියන එක හොඳට වැටහි. මේ අවස්ථාව ලබා දුන්න ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භී යෝජනා සභානායකතුමා.
ගරු කතානායකතුමනි,
ඔව් ලක්ෂණ කිරේල්වන්.
ගරු කතානායකතුමනි,
ඔව්
අද දින
ඔව් කියන්න.
ගරු කතානායකතුමනි, ඊයේ ප්‍රේමලාල ගුණසේකර ජයසේකර මන්ත්‍රීතුමා දිවුරුම් දෙන්න එනකොට මම විපක්ෂය වෙනුවෙන් නැගිටලා මම රීති ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හඬලකා කිව්වා. ඒක වීඩියෝ වල සටහන් වෙනවා. නමුත් මම නැගිටි විපක්ෂය වෙනුවෙන්, මගේ පෞද්ගලික වැඩක් නෙවෙයි, විපක්ෂය වෙනුවෙන් මම රීති ප්‍රශ්නය බතු කරන්න. නමුත් ඔබතුමා බව හඳුනාගත්තේ නැහැ. You did recognize me. ලේකම් කාර්යාලයත් හොද්දට කොට ඇල්ලුවා. බගේ දිහා බැලුවෙත් නැහැ. එතකොට ඇවිල්ලා දිවුරම දුන්නයි පස්සේ ඔබතුමා කිව්වා රීති ප්‍රශ්න මතු කරන්න කියලා. ඒක වැරදි දේ කතා නැහැ ඔබතුමා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා රීති ප්‍රශ්න මතු කරුවාම ඔබතුමා බව හඳුනා ගන්නකොට you recognize me මට අවස්ථාව දෙන්න උඩ. මට අවස්ථාව දීලා ඔබතුමා ගන්න තීන්දුව ගන්න තිබ්බා.
ඉතින් ඔබතුමාට අවස්ථාව දුන්නනේ ඊට
පස්සේ. ඔබතුමාට අවස්ථාව දුන්නේ දිවුරුම් දුන්නයි පස්සේ. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි ඒක.
ඔබතුමාත්
එක අමනාපයක් නැහැ නේ පොත්. මේ ආරම්භයේම මේ විදිහට වැඩ කරනකොට අපිත් ඒවා ඔළුවේ මතක තියාගන්නවා.
ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒ වගේ මේ සභාවෙත් ගෞරවනීය අවස්ථාවක්. ඒකෙදී වෙනත් ප්‍රශ්න මතු කරලා ඒක ඒ වෙලාවේ එහෙම කරන එක යුතුකමක් නෙමෙයි කියලායි මම කියන්නේ.
වෙනත් ප්‍රශ්න නෙමෙයි මම මතු කරුවේ රීති ප්‍රශ්නයක්. ඔබතුම දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා.
මන්ත්‍රීවරයෙක් දිවුරුම් දීම සම්බන්ධයෙන් නැගිය හැකි රීති ප්‍රශ්නය කුමක්ද? හරි ඉතින් ගන්න හරින් ප්‍රෑන්ඩ්වන්තම
දැන් එදා ඊයේ මේ අපි නඩු තීන්දුවක් ගැන කතා කරේ නෑ. නඩු තීන්දුවේ දීපු තීන්දුව ගැන ඔබතුමා කිව්වට පස්සේ ඒක කියෙව්වා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා සරත් පොන්සේක මැතිතුමා ගැනත් මගේ නමත් ප්‍රකාශ කරලා කිව්වා මේ ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා. අයින් කරන්න අදහසක් වෙන්න ඕනේ නෑ. මොකද අපි මේ දීපු උසාවි නියෝගය ඔබතුමා කියවපු එකේ ඉතුරු ගැල්ල මම කියෙව්වේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමාලා අපේ ආරක්ෂාව රකී කියලා. ඒ වගේම කැන්සල් වෙන්න ඕනේ. මොකද අපි අපේ විරෝධය ප්‍රකාශ කරා. අපි සභාවෙන් එළියට ගියා. අපි මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබතුමා අපේ ආරක්ෂාව අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් 21 යටතේ කතා කරේ ස්ට්‍රේන්ජර් ඉන් ද හවුස් කියන එකට. ඒ නිසා ඔබතුමා ඒක සම්බන්ධයෙන් කිසිම විදියකින් හැන්සාඩ් එකකින් ඉවත් නොකරයි කියලා බලාපොරොත්තු
වෙනවා. හරි. ඔව් මම කතා නැක්තුනේ මම මේ අපේ කිරියල්ල ඇමතුමා නගපු තර්කෙත් එක්ක කතා කරන්න. ඔබතුමා මගේ ගම්පලාතේ මගේ ඉස්කෝලේ ඔබතුමාට විශාල මේ ගෞරවයක් තියෙන ජනතාවගේ ස්වාධීන පුද්ගලයෙක් කියලා. නමුත් ඔබතුමාට දැන් තියෙන පීඩනය අපිට තේරෙනවා. ඒ නිසා ඔබතුමාට අපි බලාපොරොත්තු වෙන දකුණේ පුද්ගලයෙක් විදියට පීඩනයන්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීන කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඔබතුමා කතානායකවරයා වෙන්නේ ආණ්ඩු පක්ෂයේ 145 දෙනයි ඒගොල්ලන්ට සහයෝග දෙන 4 දෙනයි 3 2ක් නැති ආණ්ඩුවක් මේක. දැන් චිත්‍රයක් හදනවා 3 2ක් තියෙනවා කියලා. නමුත් ඔබතුමා 225 මන්ත්‍රීවරයා අනිත් එක ආණ්ඩු පක්ෂයට හම්බලා තියෙන්නේ 158.9 ඡන්ද. කොහෙවත් 3 දෙනෙක් හම්බෙලා නැහැ. ජැක් එක ගහන 4 දෙනා එක්ක 149යි. ඒතර ඔබතුමාට ඡන්ද දෙන්න බැරි වුණාම 148යි තියෙන්නේ. ඉතින් ඒ නිසා 225 මන්ත්‍රීවරයා විදියට
ඒක කරලා දෙන්න කියලා සම්බන්ධයක් නැහැ කිසිම.
ගරු
කතානායකතුමා.
කතානායකතුමනි.
හරි දීවියකට.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 19 දක්වා සහ නිෂ්පාදන බදු
කාගේ?
ගරු කතානායකතුමනි, අංක 1 මම ඉදිරිපත් කරනවා.
සභාවේකඟද? ප්‍රධාන වැඩ කටයුතු.
වගේම අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 19 දක්වා නිෂ්පාදන බදු පනත යටතේ නියමයන් 9ක්ද, සූරා බදු ආඥා පනත යටතේ නියෝගයන් 10ක්ද අනුමත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන අතර 2009/09 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟතාවයට පැමිණි පරිදි අද දින න්‍යායපත්‍රයේ ඉහත සඳහන් අංක විෂයන් පිළිබඳ ඡන්දයක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා හෙට දින එනම් 20/09 දින යොදාගත හැකි බව දන්වා සිටිමි. ඒ වගේම ගරු කතානායකතුමනි, මට සටහන් කරන්න ඉඩ දෙන්න ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ. මන්ත්‍රීවරයෙක් දිවිරුම් දෙනකොට ස්ථාවර නියෝග හෝ මොනවා හරි යටතේ ඒ දිවිරුම් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. ඒක කිසිම සම්ප්‍රදායක් නොවන බව මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ. හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටොත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්.
බන්දුල් ගුණවද නමත්තුම?
ගරු කතානායකතුමනි, ගරු මුදල්
නමත්තුම,
ගරු කතානායකතුමනි, මේ ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීම තියෙන ඔබතුමාට මේ දින කිහිපයට කලින් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කෙනෙකුගේ පාර්සලයක් ගලලා තිනවා පාර්ලිමේන්තුව ඇතුළට. මේක පරීක්ෂා කිරීමේදී පරීක්ෂා කරන්න ඉඩ දීලා නැහැ. ඒ පරීක්ෂා කරන්න ඉඩ දීම නැතිවීම හරහා පොලිසියත් එතන යම්කිසි වචන හොමාරුවක් වෙලා අන්තිමට වෙලා තියෙන ප්‍රධාන පොලිස් නිලධාරීන් 3 දෙනෙක් මාරු කරලා තියෙනවා. මම හිතන්නේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගැහුවා කරු කතා නැකතුනේ. බෝම්බ ගැහුවා. මුතුමත් ඒලා හිටියා කියලා මම විශ්වාස කරනවා. මල්පෝච්චිය ඇතුළේ සර්පය හිටියා. මේ පාර්ලිමේන්තුවට ගේන පාර්සලයක් පරීක්ෂා කරන්න පොලිස් නිලධාරීන්ට දෙන්නේ නැහැ කියන්නේ මේක බරපතල තත්වයක් කරු කතා නැකතුනේ. මම හිතන්නේ මේක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. අන්තිමටේ පරීක්ෂා කරන්න ගිය නිලධාරින්න මාරු කරනවා නම් දැනට ඉන්න නිලධාරින් ඊළඟට අකර්මණ්‍ය වෙනවා. අධෛර්යමත් වෙනවා. මේක අපේ වෙන්න පුළුවන් ඔබතුමාලගේ පැත්ත වෙන්න පුළුවන්. මේ කාටත් ඊට පස්සේ අපේ පැත්ත පාර්සලයක් ගෙනාවත් පරීක්ෂා කරන්න දෙන්නත් අපිට එන්න කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් පරීක්ෂා කරන්න එපා කියලා. ඒ නිසා මේක හොඳ තත්වයක් නෙමෙයි. මේ නිලධාරින් මාරු කිරීම හරහා මේ පොලිසිය අය අපිට පේනවා බොහොම අසතුටෙන් ඉන්නේ වුන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. තෘප්තිමත් නැහැ වුන්. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවෙන් මිරිස් කුඩු ගෙනාවා. ඉතින් ඉස්සරහට මිරිස් කුඩු නෙමෙයි වෙන වෙන කුඩු ජාතියෙත් ගේන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා වහාම අපේ සියලුම පාන්ත්‍රිවරු
25
දෙනා ආරක්ෂාව සපයන කෙනෙක් විදිහට පොලිස් නිලධාරීන්ට කරපු අසාධාරණ දෙසලම් සාධාරණීෂ්ඨ කරන්න නැත්නම් ඒගොල්ලෝ හිටාන ඉඳන් පරික්ෂා කරන්නෙම නැති.
අද උදේ 9ට ආරක්ෂා කමිටු රැසීම රැස්ුණා. ඒ වෙලාවේ ඔය වගේ ප්‍රශ්නයක් මතු කළේ නැහැ කවුරුවත්. ඒ හින්දා අපි සොයලා බලලා ඔබතුමාට උත්තරයක් දෙන්න.
ගරු කතානායකතුමනි, ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය කොවිඩ් වසංගත කාල පරිච්ඡේදය හා ඊට පෙර ඇතිකරනු ලැබුවා වූ බදු සංශෝධන හා වෙනස්කම් පිළිබඳ මේ ගරු සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා 1 සිට 19 දක්වා බදු සංශෝධන රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. එහිදී අපි තමුන්නාන්සේලා දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට. එහිදී අපි විසින් කළ යුතු වෙන ප්‍රධාන කාර්යභාරයන් වන්නේ රජයේ ආදායම, රජයේ වියදම, ආදායම හා වියදම අතර පරතරය, අයවැය පරතරය, අයවැය පරතරය පියව ගැනීම, දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීම, ඒ හා අදාළ කටයුතු ටික පාලනය කිරීම සඳහා බුද්ධිමය ප්‍රබුද්ධ දායකත්වය සැපීම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ. ඒ අනුව අපි දන්නවා දීර්ඝ කාලීන ඉතිහාසය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ රජයට ප්‍රධාන වශයෙන් ආදායම් ලැබෙන්නේ බදු මගින්. 85%කටත් වඩා වැඩි ප්‍රමාණයක් බදු මගින් ලැබෙනකොට බදු නොවන ආදායම ලැබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. බදු නොවන ආදායම ලෙස ලැබෙන්නේ රජයේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදීෙන් ලැබෙන ලාභ ලාභාංශ පොලි කුලි වැනි ආදායම් පොඩි ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. මේ නිසා ඕනෑම රජයක් යටතේ රජයේ ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් නිරන්තරයෙන් ආණ්ඩුවට වියදම් කරන්න සිද්ධ වෙනවා. ලංකා ඉතිහාසයේ ගත්තොත් නිදාසින් පස්සේ සෑම වර්ෂයකදීම පාහේ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී අවශ්‍ය කරන පුනරාවර්තන වියදම් දරන්න ප්‍රමාණවත් ආදායමක් ලැබිලා නැහැ. ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේදී කටයුතු වලදී දරනු ලබන දරන වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට පමණක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් තමයි රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි, සමෘද්ධි සානාධාර ඇතුළු අනිකුත් සානාධාර වැනි ප්‍රධාන වියදම් ටික දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් ලංකාවේ ආණ්ඩුව කාගේ තිබුණත් හොයාගන්න හම්බ වෙලා නැහැ. ඒ නිසා රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ නැත්තම් වර්තන ගිණුමේ හැමදාම තියෙන්නේ හිඟයක්. ඊට පසුව දරන්න වෙන ප්‍රාග්ධන වියදම් ගත්තොත් මම්මාවත් විදුලිය, ජලබස්නා, ජල ප්‍රවාහන ක්‍රම වෙනත් ණය ආපසු ගෙවීම් යනාදී සියල්ල කරන්නේ ණයට. කවුරු ආණ්ඩුව තිබුණත් දේශීය විදේශීය වශයෙන් ණය අරගෙන තමයි ඉතිරි ප්‍රමාණය ගෙවන්නේ. 2019 වර්ෂයේ ගත්තොත් ගරු කතානායකතුමනි, දවසකට ලංකා ආණ්ඩුවට උපය ගන්න පුළුවන් ආදායම රුපියල් බිලියන 5.2 ප්‍රධානත් එක්ක දවසකට අපි එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු ඇතුළු ප්‍රාග්ධන වියදම් සඳහා දරන වියදම බිලියන 7.9, ඒ කියන්නේ බිලියන 8යි. ලේසි පාසුවට මතක තියාගන්න ලේසි, ගිය අවුරුද්දේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ එක දවසකට බිලියන 5ක තමයි ආදායම ලැබෙන්නේ. හැබැයි වියදම් කරනවා දවසකට බිලියන 8ක්. සෑම දවසකටම බිලියන 3ක් හිඟයි. හැම දවසකටම ආණ්ඩුවට බිලියන 3ක් මදි. ඒ ලැබෙන වියදම කරන්න ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. සෑම දවසකටම බිලියන 3ක්. ඒ නිසා පසුගිය රජයට චෝදනාවක් තියෙනවා. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විශාල ලෙස බදු සහන මල්ල ප්‍රදානය කිරීම නිසා රජයට ලැබෙන ආදායම අඩු කරගෙන ආණ්ඩුවේ අමාරුව වැටිලා ආණ්ඩුව නොකළ යුතු ජාවාරම්කරුවන්ට බදු ප්‍රමාණය නිදහස් කළයි කියලා විශාල චෝදනාවක් විපක්ෂයේ නගෙනවා. ඒ චෝදනාව සම්පූර්ණයෙන් අසාධාරණයි. මොකද රටේ ජනතාව පීඩාවට පත් කළා. අධික ලෙස කූරල බදු අය කළත් අයවැය පරතරය අඩු කරගත්තේ නැත්තම් ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. මම කැමති ඔබතුමාගේ අවධානය යොමු කරන්නට අපේ රටේ ඉතිහාසයේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පස්සේ රජයේ ආදායම 1978 දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස %128.9 එදා එක්සත් ජාතික පක්ෂයේ රජයේ වියදම් කළ බිලියන 41.5 අයවැය පරතරයේ බිලියන 12.5 හැබැයි 77 ආර්ථිකයේ විවෘත කරපු නිසා දීර්ඝ කාලයක් එක තැනක කණුවක බැඳලා හිටපු බල්ලෙක් එකවර ලෑ දැම්මොත් ඌ දඟලලා දුවන්න පටන් ගන්නවා. එහෙම තත්වයක් අර දීර්ඝ කාලීන ආවෘත ආර්ථිකයේ විවෘත කිරීම නිසා එදා 8.2 ආර්ථික වර්ධන වේගයක් තිබුණා. 1979 තමුන්නාසේලා ජනතාවට විශාල බදු ප්‍රමාණයක් පනවලා අය කරගත්ත 25.5 බදු අනුපාතේ වියදම 36.6. එතකොට එදා අයවැය පරතරය 79 11.1. නමුත් ආර්ථික වර්ධනය තිබුණේ 6.3. 1983 තමුන්නාසේලා ආදායම වශයෙන් ලැබුවා 23.5. වියදම් කළා 42.7. අයවැය පරතරය 19.2. නමුත් ආර්ථිකයේ වර්ධනය වුණේ 5.8. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී සාමාන්‍යයෙන් 2010, 11, 12 යන කාල පරිච්ඡේදය තුලදී රජයේ ආදායම අඩු වුණ බව ඇත්ත. දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 12%ට අඩු වුණා. හේතු දෙකක් නිසා. පුරා අවුරුදු 30ක් යුද්ධය පැවතිලා උතුරු නැගෙනහිර දෙපළාතේ කිසිම ව්‍යාපාරයක් කර්මාන්තයක් කරන්නේ නැතුව ලංකාවේ සම්පූර්ණයෙන් වෙළඳ පොළ විකෘති වෙලා ව්‍යාපාර ආයතන කඩා වැටිලා සියල්ල යුද්ධයට පීඩාවට පත්වෙච්ච රට යුද්ධෙ නිමකලාට පස්සේ රටේ කර්මාන්තකරුවෝ ගොවියෝ ව්‍යාපාරිකයෝ සුළු අයට නැගිටින්ට බදු සහන දෙන්න ඕනේ. ඒ නිසා රටක් සම්පූර්ණයෙන් යුද්ධයකට පැටලිලා ඉදපු රටක් යුද්ධෙ නිමුණාට පස්සේ ඒ රටේ ජනතාවට නැගිටින්න නම් විශාල සහන ප්‍රමාණයක් රජේ විසින් සැපිය යුතු වෙනවා. ඒ නිසා තමයි යුද්ධෙ නිමුණාට පස්සේ මහින්ද රාජපක්ෂ රජේ යටතේ බදු එකතු කරන ප්‍රමාණය අඩු වුණා. නමුත් ව්‍යාපාර කටයුතු උතුරු නැගෙනහිර පළාත් ඇතුළු අනිත් සියලු ප්‍රදේශවල ව්‍යාපාර නැගිටින්න පටන් ගත්තා. ඒක තමයි ඇති වුණේ. දැන් බලන්න අයවැය පරතරය සකසගත් ආකාරය. 2010 රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ 13%, වියදම 20%, අයවැය පරතරය 7%, වර්ධන වේගය 8%. 2011 ආදායම 13.6%, වියදම 19.9%, අයවැය පරතරය 6.2%, රටේ ආර්ථිකයේ දියුණු වීමේ වේගය 8.4%. 2010 රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ 12.2%, වියදම 17.8%, අයවැය පරතරය 5.6%, ආර්ථික වර්ධන වේගය 9.1%. දැන් මේ ඉතා විශාල වැදගත්කමකින් යුතුව අවධානය යොමු කළ යුතු වෙනවා. ලංකාවේ නිදාසින් පස්සේ විචක්ෂණශීලී රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් තිබුණේ මේ මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධෙ නිමුණාට පස්සේ. සංඛ්‍යා දත්ත 90 ඒක නැහැ කියලා කිසිවෙකුටත් ඔප්පු කරන්න බෑ. ඇයි? මං සඳහන් කළා 77 ආදායම 125ක් තිබිලා 136ක් වියදම කළා 111ක් අයවැය පරතරයේ තිබිලා වර්ධන වේගය එක්සත් ජාතික පක්ෂය යටතේ 6.3යි 1980 දී තමුන්නාසලාගේ ආණ්ඩුව යටතේ ආදායම 123යි වියදම 142යි අයවැය පරතරයේ 119යි නමුත් ආර්ථිකයේ වර්ධන වේලා තියෙන්නේ 105.8යි ඉතින් අපේ කාලය තුලදී අපි ආදායම අඩු වුණත් වියදම නිසි ලෙස කළමනාකරණය කළා අයවැය පරතරය අඩු කරලා ආර්ථික වර්ධන වේගය 2010දී 108කුත් 2011දී 108.4කුත් 2012දී 109.1කුත් තරම් තියෙනවා දැන් බලන්න 2017දී තමුන්නාංශන ඔක්කොම බදු පනවලා බදු දඩයමක් කරලා ආදායම වැඩි කළා 13.8යි වියදම 19.3යි අයවැය පරතරය 5.5යි හැබැයි ආර්ථිකයේ වර්ධනය වුණේ 3.6යි 2018දී 3.5යි මේ ආදායම 18.7යි වියදම 5.3යි අයවැය පරතරය ආර්ථික වර්ධනය 3.3යි 2019දී 12.6යි ආදායම වියදම 19.4යි අයවැය පරතරය 6.8යි ආර්ථිකයේ වර්ධනය 2.3යි දැන් බලන්න ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ කිසිම ආණ්ඩුවක් යටතේ අඛණ්ඩව ආර්ථික වර්ධන වේගය දිගින් දිගට අවුරුදු 5ක් පහත වැටුණු ඉතිහාසයක් ලංකාවේ නැහැ. එහෙම තියෙනවා නම් මං කියනවා ඕනෙම අවුරුද්දක සමහර වෙලාවල් වලදී අඩු වෙලා අඩු ගානේ අවුරුදු 5ක් තුල එක වර්ෂයක් දෙකක් හෝ ඉහළට යනවා. මොකද්ද වුනේ? එදා 2011 ඉඳන් 2014ට මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේදී සාමාන්‍ය ආර්ථිකයේ වර්ධන වේගය 7.4යි. 2015 තමුන්නාසලගේ රජයේ යටතේ ආර්ථික වර්ධන වේගය 5යි. එතකොට 2016දී 4.5යි. 0.5කින් අඩු වුණා. 2017දී 3.6යි. 2018දී 3.3යි. 2019දී 2.3යි. ලංකාවේ කිසිම රජයක් යටතේ අවුරුදු 5ක් දිගින් දිගට 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 දිගටම ආර්ථිකයේ කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ එකම ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ලෙස මේ සංඛ්‍යා දත්ත වලින් ඔප්පු වෙනවා. එහෙම වෙලා තියෙන්නේ මේ රජයට විතරයි. ඒ විතරක් නෙමෙයි ඒක පුද්ගල ආදායම මුළු රටේ දළ දේශීය නිෂ්පාදනය ඒ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනය අතරේ සමසේ බෙදාහන විටක එක් පුද්ගලයෙකුට හිමිවන ආදායමේ ප්‍රමාණය අපි 3853ක් වුණා 2014 ආණ්ඩුව බාර දෙනකොට. ආණ්ඩුව බාර ගන්නකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට 2005දී බාර ගන්නකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම 1242යි. 1948 නිදහස ලැබුණාට පස්සේ අවුරුදු 66ක් තුල ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 18 ඇමරිකාන් ඩොලර් 18 අඩුයි. ඩොලර් 1000කට අඩුයි අවුරුදු 66ක් තිස්සේ ලංකාවේ ඒක පුද්ගල ආදායම. 2005දී 1242යි. 2014දී 3819යි. දස අවුරුදු කාල පරිච්ඡේදය තුලදී ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් 2577කින්. අවුරුදු 5ක් තමුන්නාසෙලා ආණ්ඩු කළ ඉවර වෙච්චාම ඒක 3852යි. 3819ට තිබුණ එක අවුරුදු 5කට පස්සේ 3852යි කියන්නේ අවුරුදු 5කට ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙන ඩොලර් 33යි. අවුරුදු 5ක් තිස්සේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33කින් විතරයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මං කීවා නිදාස ලැබුණ දවසේ ඉඳන් අවුරුදු 66ක් ඒක පුද්ගල ආදායම තිබුණේ 18 අඩුව ලංකාවේ. අඩු ආදායම් ලැබෙන නොදියුණු දුප්පත් රටක්. යුද්ධ නිම කරලා මේ රට කඩිකුලක් ලෙස ඇවිස්සීලා වැඩබිමක් බවට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඒක පුද්ගල ආදායම එක්දා දෙසිය හතලිස් දෙකේ සිට තුන්දා සටසිය දහනමයට ඇමරිකානු ඩොලර් දෙදස් පන්සිය හැත්ත හතකින් මහින්ද රාජපක්ෂ යුගයේ එක පුද්ගල ආදායම වැඩි කරපු එක තමුන්නාන්සේලා අවුරුදු පහකදී වැඩි කළේ 33කින්. මේක තමයි ඇත්ත ආර්ථික කඩාවැටීමේ කතාව. සමස්ත නිෂ්පාදනය ගත්තොත් 2005 මේ රටේ කෘෂිකාර්මිකාංශය, කර්මාන්තාංශය, සේවාංශය, කෘෂිකර්මය, වනදැව දීවර දඩේම, පතල්ලා කැණීම්, නිමවුම් කර්මාන්ත, විදුලිය, ගෑස්, ජලය, සනීපාරක්ෂක සේවා, සිල්ලර තොග වෙළඳාම්, බැංකු රක්ෂණයේ ප්‍රවාහනයේ මේ සියල්ලගේ සම්පූර්ණ වටිනාකම 2005 රුපියල් ඇමරිකානු ඩොලර් බිලියන 24යි. නිදහස ලැබපු දවසේ ඉඳන් මේ 2004 වෙනකන් ලංකාවේ ජාතික දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 20ට වැඩි ඕනෑම ආණ්ඩුවක් යටතේ. ඒ 24යි 2005 බාර ගන්නකොට 2014 බාර දෙනකොට 79යි. 79 කියන්නේ 80යි. රටක 20කට තිබුණ ජාතික නිෂ්පාදනය 80 දක්වා වැඩි වෙනවයි කියන්නේ 20 40 60 80. තමුන්නාන්සේලාගේ අවුරුදු 5 ඉවර වෙනකොට මේ බැංකු වාර්තාවේ තියෙන්නේ මුළු රටේ නිෂ්පාදනයේ වටිනාකම 84යි. 4යි. ඩොලර් බිලියන 4යි වැඩි වෙලා තියෙන්නේ. මේ අවුරුදු 4ටම. දැන් ලංකාවේ මුළු නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන කීයද කියලා ඇහුවොත් ඒක 84යි. 4යි වැඩි වෙලා තියෙන්නේ. ආර්ථිකයේ කඩාවැටීම තුල එදා 2010 2005 රට බාර ගන්නකොට උද්දමනය බඩුමිල වැඩිවීමේ වේගය කොළඹ කන්සියුම් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක අනුව කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය අනුව 11.6යි 10.6.2යි 14.3.3ට බඩුමිල වැඩිවීමේ වේගය පාලනය කළා ජීවන වියදම. ඊට පස්සේ 2018 6.6ට වැඩි වුණා 19 4.3ට අඩු වුණා. ඒත් අර 2014 මට්ටමට ගේන්න බැරි වුණා. විරකියාව බලන්න 87-88 ලංකාවේ විරකිය අනුපාතය 15.5යි 2002 7.6යි 2014 4.3ට අඩු කළා 2015 නැවත 4.7ට වැඩි වුණා 2019 විරකියාවේ අනුපාතය සමස්ත විරකියාව 4.8ට වැඩි වුණා. එතකොට උද්දමනය වැඩි වෙලා තියෙනවා, විරකියාව වැඩි වෙලා තියෙනවා. ණයපොලි අනුපාතය රටක ජීවන වියදම තීන්දු කරන ප්‍රධාන සාධකයක් ණය සඳහා ගෙවන පොලිය. නිෂ්පාදන වියදම තීරණය වෙන ප්‍රධාන සාධකයන් ණය සඳහා පොලිය. ලෝකයේ දියුණු වෙච්ච හැම රටකම සිංගල් ඩිජිට් ඉන්ටරෙස්ට් රේට් එකක් තියෙනවා. තනි ඉලක්කමේ පොලිය අනුපාතයක් නැතුව කර්මාන්ත ව්‍යාපාර සේවා පවත්වාගෙන යන්න බෑ. නිෂ්පාදන වියදම් වැඩි වෙනවා, භාණ්ඩයේ මිලට පොලි වියදම් එකතු වෙනවා. භාණ්ඩයන් නිෂ්පාදනය කරන විට ණයපොලි අනුපාතයේ 2010 තිබුණේ 26%. 2014 අපි බාර දෙනකොට ණයපොලි අනුපාතයේ 7.53%. භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතයේ 2010 17.7%. 2014 6.4 දක්වා අඩු කළා. එදා තිබුණේ තනි ඉලක්කමේ පොලි අනුපාතය. පසුගිය කාලය තුලදී කොච්චර බදු වැඩි කළත් තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාල පරිච්ඡේදය තුල දිගටම ණයපත් සහ අනික් සියලුම ව්‍යාපාරවලට 120ට වඩා ණයපොලි අනුපාතය ඉහළ ගියා. කරටි කඩල යන ලෙස ණයපොලි අනුපාතය ඉහළ නැග්ගා. මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණේ දින 100 විප්ලවය යටතේ පෙබරවාරි මාසේ. එතෙන් සිට බැංකු ක්‍රමයේ පිළිබඳ විශ්වසනීයභාවය කඩාගෙන වැටුණා. බැංකු පොලි අනුපාතය අසාමාන්‍ය ලෙස වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාරගන්නකොට ණයබරතාවයේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණයබර 102.3යි 2014 ඒක අඩු කළා 78.7ට. එදා ඉඳන් මොකද වුනේ? 2015 78.5යි 2016 79යි 2018 78යි 2018 83.7යි 2019 86යි 70ට තිබුණ රාජ්‍ය ණයබරතාවයේ දර්ශකය 86.6 දක්වා වැඩි කළා. අසාමාන්‍ය ලෙස ණය බර ඉහළ නැගීම මේ පෞගිය වසර පහට සිද්ධ වුණා. ගෙවුම් ශේෂය ගත්තොත් ගෙවුම් ශේෂයේ වෙළඳ ගිණුමේ හැමදාම තිබුණේ හිඟයක්, සේවා සංක්‍රාම එකතු කිරීමෙන් ජංගම ගිණුමේ හිඟයක්, ඊට පස්සේ සමස්ත ශේෂය 2012 ධන 151යි 2013 ඇමරිකානු ඩොලර් ධන මිලියන 985යි 2014 ඇමරිකානු ඩොලර් මිලියන 1269යි 2018 වෙනකොට ඒක ඍණ 1103යි 2019 නැවත ධන 376ක සමස්ත ශේෂයේ වාසියක් පෙන්වනවා. ඩයිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ගත්තොත් ඍජු විදේශ ආයෝජන විවෘත වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වලා 1977 ඉඳන් 94ට ඕනෑම අවුරුද්දකදී අවුරුද්දකට ලැබිලා තියෙන
ඇමතුමාගේ කාලය අවසාන වෙගෙන යන්නේ.
තව විනාඩි 5ක් මේ පක්ෂේ වේලාවෙන් දෙන ගරු කතානායකතුමනි. මෙතන ඕනෑම කාලයකදී ඍජු විදේශ ආයෝජන ලැබිලා තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 200ට අඩුවේ. 87 අර චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ලැබුණේ 250යි. ඊට පස්සේ 2014 වර්ෂයේ වෙනකොට යුද්ධ නිම වෙලා රටේ ආයෝජන ඉඩ ප්‍රස්ථා පුළුල් වෙලා උද්දමනීය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙලා විරැකියාව තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙලා සාර්වාර්ථික කළමනාකරණය හරි ගියාම ලංකාවේ විදේශ ආයෝජන ආවා. ඉතිහාසයේ පළවෙනි වතාවට 2014 ඇමරිකානු ඩොලර් බිලියන 893.6යි. පස්සේ දැන් 2019 1200 බිලියන 1.2යි. හැබැයි හම්බන්තොට වරාය විකුණලා ඊයේ ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් ගත්තේ. ඒක විදේශ ආයෝජනයක් එහෙම නෙමෙයි. උපනූපන් පරම්පරාවල් වලට හිමි වෙන්න තිබුණ වත්කමක් විකුණලා ලැබපු මුදල. ඊළඟට ගරු කතානායකතුමනි, මගේ කාලය විශාල ලෙස අවසන් වෙන නිසා රුපියලේ අගය 2005 $105, 2014 131යි, අවුරුදු 16කට වැඩිපුර අවුරුදු 10කට වැඩිපුර රුපියල් 26යි, අවුරුදු 5ට 182යි අපිට බාර දෙනකොට අවුරුදු 5ට 51ක් ගිහිල්ලා රුපියල සම්පූර්ණයෙන් කඩා වැටුණා. කොටස් වෙනද පොළ කඩා වැටුණා. මේ පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 පස්සේ ඉතා විශාල ලෙස අපේ රටේ අනිකුත් අංශවල විදේශ ආදායම් අඩු වුණා. දිගින් දිගටම අවුරුදු 5ක් කඩාවැටලා තිබුණ ආර්ථිකයක් මේ මහා ලෝක විනාශයෙන් පස්සේ ඒ තත්ත්වය තවත් දරුණු අතට පත් වෙලා තියෙනවා. ඒට හේතු දෙකක් තියෙනවා කතානායකතුමනි. දිගටම මම කලින් සඳහන් කළ පරිදි 15, 16, 17, 18, 19 කියන වර්ෂවල රට වැටෙමින් තියෙද්දි තමයි පාස්කු ප්‍රහාරය ඇති වුණේ. එතකොට සංචාරකයෝ යනාදී සම්පූර්ණයෙන් නතර වුණා. ඊට පස්සේ කොවිඩ් 19 වසංගතයේ අපේ ජීවිත කාලවල පමණක් නෙමෙයි ලෝකමහා ආර්ථික අවපාතයෙන් පස්සේ ලෝකයේ ඇති වෙලා තියෙන විශාලම විනාශය. අද ලෝකේ කිසි රටක වර්ධන වේගයේ ධන වෙන රටක් ගැන කතා වෙන්නේ නැහැ, පුරෝකතන නැහැ. රක්ෂා තොග වශයෙන් නැති වෙනවා. ෆැක්ටරියෙන් ෆැක්ටරිය වැයෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් රක්ෂා නැති වෙන අයගේ සංඛ්‍යාව 146ක්. ඉන්දියාව දවස ගානෙම මේ කර්මාන්ත ව්‍යාපාර කරන් යන්න බැරි වෙන ලෙස කොයිඩ් 19 මෙරි මෙරි වැටෙනව අද වෙනකොට. අපි මේ වසංගත තත්ත්වයේ තුලත් මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ භාරකාර රජයේ යටතේ සහ මේ රජයේ යටතේ ජනතාවට සහන සැලසීම සඳහා ගත්ත ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම එකක් කළා, බදු සහන පැකේජයක් දුන්නා. දෙක, ණය සහන පැකේජයක් දුන්නා. හේතු දෙකක් නිසා දිගටම තමුන්නාන්සේලාගේ රජය යටතේ රට කඩා වැටිලා තිබුණ නිසා මිනිසුන්ගේ දේපොළ වත්කම් බැංකුවලට සින්න වෙමින් පැවතුණා. හැම තැනම කඩවල තිබුණේ රෙන්ටෝ ලීස්, කුලියට හෝ බද්දට දීමට තිබේ කියලා කඩ සාප්පු ඔක්කොම වැහිලා තිබුණේ ආණ්ඩුව එනකොට. ඒ මිනිසුන්ට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ නිසා රජයේක වගකීම තමයි මරණාසන්නව ඉන්න කර්මාන්ත ව්‍යාපාර ස්වයන් රැකියාවල ඉන්න අයට හුස්ම ගන්න ඉඩ දෙන්න නම් බදු පිළිබඳ විශේෂ නිදාසක් දෙන්න ඕනේ. ඒ නිසා බදුසාන පැකේජයක් දුන්නා. ඊට පස්සේ ණය ගෙවා ගන්න බෑ, ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි නිසා තමන්ගේ දේපොළ වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි අවුරුද්දකට නතර කළා. එහෙම කළේ රජයේ නෙමෙයි පුද්ගලිකාංශේ, මේ රටේ ගොවියන් ලක්ෂ ගණන්, ගොවියන් දස ලක්ෂ ගණනින් ඉන්න සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විවසායකයන්, ඔවුන් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. ඔවුන් අපි කරන්නේ දුවන අයගෙන් බද්දක් ගන්න එක තමයි රජය කරන්නේ. ඒ නිසා බද්දක් ගන්න ව්‍යාපාරයේ තියෙන්න ඕනේ. ව්‍යාපාරයේ වැහුණට පස්සේ බදු ගන්න බෑ. ඒ නිසා තමයි මේ බදුසාන දීලා රජයේ ආදායම අඩු කරගත්තයි කියන චෝදනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. හැම බදුසානයක්ම දීලා තියෙන්නේ මේ රටේ කර්මාන්ත ව්‍යාපාර හා ජනතාව ආරක්ෂා කිරීම සඳහා හා ඔවුන් රැක ගැනීම සඳහායි කියන ටික මම මතක් කරන්නට ඕනේ. ඒ නිසා අද අලුතෙන් අපි රටක් වශයෙන් ගත්තොත් මුළු ලෝකෙම තියෙන ප්‍රවණතාවේ අනුව ඉදිරියේදී තියෙන අභියෝගය දැනටත් වඩා විශාලයි. මක් නිසාද යත් ලෝකයේ ඉතාම විශාල ලෙස ආර්ථික පසුබෑමක් හා කඩාවැටීමක් ව්‍යසනයක් වෙලා තියෙන අවස්ථාවක ලංකාව පමණක් තනිව නැගිටින්න බැරි වුණත් පසුගිය මේ කාල පරිච්ඡේදය තුලදී මේ වර්ෂයේ නිමවෙන්ට කලින් රක්ෂා නොමැතිව සිටි 160,000කට රජයේ රක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව ලංකාවේ ඉන්න සියලුම උපාධිධාරීන්ට 60,000ක් පුහුණුව සඳහා යෙදවීමේ කටයුත්ත මේ දිනවල කෙරෙනවා. අපොස සාමාන්‍ය පෙළ සමත් නැති සමෘද්ධිලාභී හා අඩු ආදායම් ලබන පවුල්වල ලක්ෂයක් කම්කරු සේවයේ සඳහා රජයට බදවා ගැනීම සිද්ධ වෙනවා. එක් අවුරුදු කාල පරිච්ඡේදයක් තුලදී 160,000ක් රාජ්‍ය සේවයට අනුගත කිරීමේ අමාරු ඉලක්කය සම්පූර්ණ කරගන්න රජය කටයුතු කරනවා. ඒ වගේම අර කරටි කඩල යන ලෙස ඉහළ ගිහිල්ලා තිබුණ ණය පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. අපේ රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ අනාගත කාල පරිච්ඡේදය තුලදී මේ රටේ ව්‍යවසායකයන්ට, මේ රටේ කර්මාන්තකරුවන්ට, මේ රටේ ගොවියන්ට සුද්‍ර මූල්‍ය යටතේ ණය ආරං සියදිවි නසාගත් අයට එවැනි තත්වයක් ඇති නොවෙන්න සිය තනි ලක්කමේ පොලියට ණය දෙන 8-9 දක්වා අඩු වෙලා තියෙන ණය පොලි අනුපාතයේ 7 දක්වා අඩු කරලා ලබන අයවැලේකණයෙන් පසු ඉදිරිපත් වෙන විශාල ආයෝජන ප්‍රවර්ධන බදුසාන පැකේජය සහ පුද්ගලිකාංශයට ලබා දෙන විශාල දිරිගැන්වීම් මාලාව යටතේ මේ රටේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන, නිෂ්පාදනය වැඩි කරන නව දිසානතියකට රට ගමන් කරන වැඩපිළිවෙලට ජාතික වැඩපිළිවෙලක් ලෙස සලකලා සෞභාග්‍ය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්න තමුන්නාසේලගේ සහයෝගය අපිට ලබා දෙන්නට කියන ආයාචනය කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි.